විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්.
ආයිබෝවන් ඔබ සියලුම දෙනාට අපි මාසයකින් අනතුරුව අදත් එහෙමනම් හමු වෙනවා විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයාගෙන යන්නට. විශ්ව සාහිත්‍යය පිළිබඳව ඔබේ තියෙන ඇල්ම ඔබ රසවින්දිතන් නැවත වතාවක් ඔබ සමීපයට අරගෙන ඇවිල්ලා සාහිත්‍ය රසවින්දනයේ පිළිබඳව ඔබේ තියෙන නිම්වලුළු පුළුල් කරන්නට අපි උදව් වෙනවා මේ සාකච්ඡාව හරහා. එනිසා අපි විශ්වාස කරනවා අද දවසේදී සාකච්ඡා කරන මේ සාකච්ඡාව හරහාත් තවත් එක් කෘතියක් පිළිබඳව තියෙන ඔබේ වින්දනාත්මක මතකය යලි තවදි වේවි. එසේත් නොමෙතනම් මේ කෘතිය පිළිබඳව කුතුහලයක් ජනිත කරන්නට අපි මේ සාකච්ඡාව ඉවහල් වේවි කියලා. අද දවසේදීත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට මෙල්බන් වාසි ලේඛිකා දිලිනි ඊරියවල මහත්මිය මැදිරියට පැමිණලා සිටිනේ. දිලිනි ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
හොඳයි, මෙවර සාකච්ඡාවට ප්‍රවිෂ්ට වෙන්නට කලින් සුපුරුදු ලෙසින් අපි ගියවර මාතෘකා කරගත් කාරණා පිළිබඳව කෙටියෙන් හෝ මතක් කිරීම වටිනවා. ඔබ දන්නවා සාහිත්‍ය සම්භාෂණ සහ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් මසක් කර මසක් ඔබට අරගෙන එන්නේ. එතකොට අපි අවසාන වතාවට ඔබව හමු වුණේ සැප්තැම්බර් මාසයේ අවසාන අඟහරුවාදා. එහිදී අපි අවධානයට ලක් කළේ ජී.බී. සේනානායක නිර්මාණ සඳහා රුසියානු සාහිත්‍යයේ බලපෑම සහ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොව් සහ ජී.බී. සේනානායක නිර්මාණ අතර ඇති සාහිත්‍යමය නෑකම පිළිබඳව. විශ්ව සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට පුළුවන් මේ සාකච්ඡාවට නැවත වතාවක් සවන් දෙන්න අපගේ වෙබ් අඩවිය හරහා www.sbs.com.au/sinhalese අපගේ වෙබ් ලිපිනේ. ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියේ මදක් පහලට ගියාම මාසික විශේෂාංග සඳහාම පමණක් වෙන්නුණු තීරය හොයාගන්න. SBS සිංහල සේවයේ මාසික විශේෂාංග කියලා වෙනමම තීරුවක් තියෙනවා. ඒ තීරුවේ තියෙනවා පසුගිය වතාවේ අපි කතා බහ කරපු මේ ජී.බී. සේනානායක නිර්මාණ සහ රුසියානු සාහිත්‍යයේ බලපෑම පිළිබඳව වන සාකච්ඡාවාරය. අපි මෙවර සාකච්ඡාවට අවතීර්ණ වෙමු. මේ වෙනකොටත් අපි Facebook පිටුව හරහා අපි අද සාකච්ඡාවට ලක් කරන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව ඔබට දැනුම් දීලායි තියෙන්නේ. අද ටිකක් ස්ත්‍රීවාදී කතාවකට මුල පුරන්නයි අපේ කල්පනාව. ටිකක් විප්ලවවාදී කතාවක්. නමුත් අප අතරම සිදුවෙන ලෝකයේ දැනටත් සිදුවෙමින් පවතින කතාවක්. අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකේය ජනප්‍රජාව විදිහට විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ චාරිත්‍ර වාරිත්‍ර අහමින් දකිමින් සිටින ප්‍රජාවක් මේ සංස්කෘතික විවිධාංගීකරණයට ලක්වුණු සමාජය තුළ. ඔබ ඇත්තටම මේන් ස්ට්‍රීම් මීඩියා මගින් පවා, ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා මගින් පවා අහලා ඇති මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ නීති පවා අරගෙන ඇවිල්ලා තියෙනවා ඇතැම් සංස්කෘතීන් වල තියෙන මේ කාන්තා හිංසනයට එරෙහි චාරිත්‍ර වාරිත්‍ර විධි මෙරට තුළ තවදුරටත් භාවිතයට නොගැනීම සඳහා. ඒ අතරින් එකක් තමයි බාලවයස්කාර විවාහ, අනිත් එක තමයි ස්ත්‍රී චර්ම ඡේදනය, එමත් නැත්නම් ජෙනිටල් මියුටිලයිසේෂන් කියලා අපි හඳුන්වනවා. මේවා සාපරාධී ක්‍රියා යටතට ගැනෙන පරිදි ඔස්ට්‍රේලියාවේ පවා මේ වෙනකොට නීති සකස් කරලා තියෙන්නේ. නමුත් ලෝකයේ ඇතැම් ජන කොට්ටාෂය තාමත් මේ චාරිත්‍ර වාරිත්‍ර විධි තුළින් තවමත් පීඩාවට පත්වෙමින් තියෙන්නේ. ඉතින් අද එවැනි වූ කාරණාවක් මූලික කරගෙන එක්තරා කාන්තාවක් මුළු ලෝකයටම කියපු සත්‍ය කතාවක් පදනම් කරගෙන විශ්ව සාහිත්‍යයේ විශාල ආන්දෝලනයකට සහ සම්මානයට පාත්‍ර වුණු ග්‍රන්ථයක් පිළිබඳවයි අද අපේ කතාබහ. සෝමාලියාවේ අන්ත දුක්බර දුගී එඬේර පවුලක හිටිය එක්තරා පුංචි කෙල්ලක් කාන්තාරය හරහා දීර්ඝ ගමනක් ගිහිල්ලා මුළු ලෝකයටම මේ කතන්දරය හෙළි කරනවා. ඇය වොරිස් ඩීරි, එමත් නැත්නම් වොරිස් ස්ටයිරි කියලා ඇය හඳුන්වනවා. ඇගේ කතාව කැත්ලින් මිල විසින් ලෝකය හමුවට අරගෙන ආවා. මේ කතාවම සිංහලයට රංජිත් කුරුප්පු මහතා විසින් පරිවර්තනය කරා කාන්තාරයේ කුසුම, එමත් නැත්නම් ඩෙසර්ට් ෆ්ලවර් යන නමින්.
Tell me about the day that changed your life.
When I was a child, I said I do not want to be a woman. Why, when it is so painful? Let us try and change what that means to be a woman.
විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් යටතේ අද අවධානයට ලක් කරන්නේ ටිකක් විප්ලවවාදී කෘතියක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. මේක විප්ලවවාදී වෙනව විවිධ ස්වරූපෙන්. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ලිංගික බලහත්කාරකම, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර විදිහරහා ලෝකයේ එක්තරා කොටසක සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික ම්ලේච්ඡත්වය, මේ හැම කරුණක්ම මේ කෘතිය හරහා කතාබහ වෙන්නේ සත්‍ය අත්දැකීම් පාදක කරගෙන. මා විශ්වාස කරනවා බොහෝ දෙනෙක් කියවපු කෘතියක් කියලා මේක. බොහෝ අපේ සිංහල පාඨක පිරිස ආදරය කරන කෘතියක්. ඔබ කියවනම් ඔබේ මතකයේ අවදි වේවි. වොරිස් ඩයරි කියන සෝමාලියාවේ උපත ලැබපු ඊට පස්සේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් බවට පත් වුණු, ඊටත් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් බවට පත් වෙලා තමන්ගේ ප්‍රසිද්ධිය උපයෝගී කරගෙන අප්‍රිකානු සමාජයේ කාන්තාවන් හට අප්‍රසිද්ධියේ සිටවන ලිංගික ම්ලේච්ඡත්වයට එරෙහිව හඬ නගපු නිරූපිකාවකගේ සත්‍ය අත්දැකීම අනුව ලියවුණු කෘතියක් තමයි කාන්තාරේ කුසුම. එසේත් නැත්නම් වොරිස් ඩයරි යගේ සත්‍ය නම ආශ්‍රය කරගෙන ලියවුණු මේ කෘතිය. මේකෙන් මූලිකව සාකච්ඡා කරන්නේ සෝබාදහමින් එල්ලවන දුක් පීඩාවන්ට අමතරව සමාජ සහ සංස්කෘතික සංස්ථාවන් විසින් පනවන ලද වැටකඩලු සහ ලදරයන්ට සහ කාන්තාවන්ට අත්විඳීමට සිදුවන ලිංගික ම්ලේච්ඡත්වය පිළිබඳව. අද මේ කතාබහ ටිකක් විප්ලවවාදී කතාබහක් බවට පත්වේවි කියන කාරණාව මම මුලින්ම මතක් කළේ ඒ නිසා. දිනෙනි අපි කතාවට ප්‍රවිෂ්ඨ වෙමු. මේ ග්‍රන්ථය පිළිබඳව ඔබේ අත්දැකීම් මම මුලින්ම විග්‍රහ කරගන්න කැමතියි. ඔබට දැනෙන්නේ කොහොමද මේ කතාවේ තියෙන සන්දර්භය?
ඔව් දිරුක්ෂි, ගොඩක් වෙලාවට අපි සාහිත්‍ය පාවිච්චි කරන්නේ සමාජයට යම් කිසි ඥානනයක් ලබා දෙන්න. ගොඩක් වෙලාවට සමාජයන් ගොඩනැගෙන්නේ පොදු සම්මුතීන් සහ සංකල්පයන් පදනම් කරගෙන. ඉතින් සාහිත්‍ය මගින් කලාකරුවා හැමතිස්සෙම උත්සාහ කරන්නේ සමාජයට අහිතකර සම්මුතීන් තියනවා නම් ඒ සමාජය තුළම ජීවත් වෙමින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහ කරන එක. අඩුම ගානේ ඒ පිළිබඳ තමන්ට ඇති වෙන අවංක හැඟීම සමාජයට දෙන්න. ඉතින් මං හිතනවා වොරිස් ඩයරි මෙතෙන්දි උත්සාහ කරන්නේ ඇය සෝමාලියානු සමාජ සංස්කෘතිය සහ ආගමික පසුබිම යටතේ විඳපු වේදනාවල් සාධාරණද අසාධාරණද කියන එක ගැන ලෝකයට කියන්න. මං හිතනවා ඒ වේදනාව ඇය සාහිත්‍ය තුළින්, අප්‍රිකානු සාහිත්‍ය තුළින්, ඇගේ ග්‍රන්ථයේ මාර්ගයෙන් ඇය මුදා හැරලා තියෙනවා. ඒ තුළින් තමයි දරුවන් සහ කාන්තාවන්ට සිදු කෙරෙන ලිංගික ම්ලේච්ඡත්වය ගැන ලෝකය දැනගත්තේ ඇගේ කෘති හරහා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අනුව සාහිත්‍ය මගින් ඇත්තටම ඉටු විය යුතු සේවයක් ඇයගේ උත්සාහය තුළින්, ඇයගේ වේදනාව තුළින් ඉටු වෙලා කියලා යම් තත්තුරකට අඩුම ගානේ ලෝකය මේ ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්ත කියන එක කියන්න පුළුවන්. ඇත්තටම කතාවේ තියෙන්නේ සෝමාලියානු එඩෙර පවුලක දැරියක් වයස අවුරුදු 3 චර්ම ඡේදනය කියන සම්ප්‍රදායික කාර්යයකට මුහුණ දෙනවා. ඒක අතිශය වේදනාකර සිද්ධියක්. එතෙන්දි සිද්ධ වෙන්නේ ගැහැණු දරුවෙක්ගේ ලිංගික අවයව විච්ඡේදනය කරලා මහනවා. මහලා ඇයව සුරකින්නවා, විවාහ කරලා දීලා විවාහ මංගල රාත්‍රියේදී ස්වාමියා අතින් නැවත එය විවර කිරීමේ අරමුණින්. ඉතින් ඇත්තටම එතකොට මේ ලිංගික අවයව විච්ඡේදනය කිරීමේදී ඇතිවන වේදනාව සහ මංගල රාත්‍රියේදී අත්දකින්න තිබෙන අතිශයින්ම සුන්දරම අත්දැකීම වෙනුවට මහා වේදනාවක් මේ සෝමාලියානු කාන්තාවට විඳින්න සිද්ධ වෙන එක. බොහෝ අවස්ථාවලදී මේවා සිද්ධ වෙන්නේ ඇත්තටම පිළිගත් ශල්‍ය ක්‍රමවලට නෙමෙයි, පවුලේ අනික් අයටත් හොරා තමයි සමහර අවස්ථාවලදී මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එය මොනතරම් අමානුෂිකද සහ කාන්තාවක් මුළු ජීවිත කාලෙදිම චර්ම ඡේදනය නිසා මුළු ජීවිත කාලයම මොනතරම් විඳවීමක් විඳවනවද කියන එක තමයි වොරිස් ඩයරි එයාගේ මේ කතාව තුළින් කියන්න උත්සාහ කරන්නේ. එම මේ සම්ප්‍රදාය බිඳින්න එයාගේ කෘති තුළින් උත්සාහ කරනවා.
ඔව්, මේ සම්ප්‍රදාය බිඳිනට ඇගේ මව ඇයට කොහොමද උදව් කළේ? ඉන් අනතුරුව ඇය කොහොමද තමන්ගේ ඒ වර්ගයාගෙන් පලා යන්නේ? පලා ගිහිල්ලා ඇය එංගලන්තයට යනවා. එහිදී ඇයට බොහොම හම්බෙන් නිරූපිකාවක් බවට පත්වීමේ අවස්ථාව උදා වෙනවා. ඉන් අනතුරුව ඇගේ තියෙන මේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන ඇය එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතවරයක් විදිහට කාන්තාවන්ට සිදුවන මේ අකටයුතුකම් පිළිබඳව හඬක් නගන චරිතයක් බවට පත් වෙනවා. මේක තමයි අපි කෙටියෙන් සඳහන් කළොතින් මේ ග්‍රන්ථය අන්තර්ගත. දැන් බොහෝ වෙලාවට දිලිනි අපිට මේ පරිවර්තන කෘති හරහා විශ්ව සාහිත්‍යයේ තියෙන දේවල් අපේ සාහිත්‍යයට, සිංහල සාහිත්‍යයට එනකොට හුඟක් වෙලාවට අපිට 100% ගැලපෙන්නේ නැති වුණත් එක්කෝ අපිට වටපිට සමාජයක සිදුවන දේවල්, අපිට ආසන්න රටක සිදුවන දේවල්, ඒ වගේ දේවල් හරහා අපිට ටිකක් සමීපත්වයක් දැනෙනවා. දැන් රුසියානු සාහිත්‍යයේ තියෙන ඒ රුසියානු සංස්කෘතිකමය දේවල් සියල්ලක්ම සිංහල සංස්කෘතියට ගැලපෙන්නේ නැති වුණාට අපිට ඒවා යම් කිසි ආකාරයකට ගෝචර වෙන අපිට දරා ගන්න පුළුවන් ඒ සංස්කෘතික සාහිත්‍ය අපිට දරා ගන්න පුළුවන්. නමුත් කාන්තාරයේ කුසුම කෘතිය පරිවර්තනයට ලක් වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් සම්ප්‍රදායක් පිළිබඳව සාහිත්‍ය කෘතියක් කරහා ලාංකීය ජන සමාජයට අරගෙන එනවා මෙහි පරිවර්තකයා රංජිත් කුරුප්පු මහතා. එතකොට ඔහු මේ මුල් කෘතියත් එක්ක බැලුවහම කොයිතරම් සාධාරණයක් කළා තියෙනවද ලාංකීය පාඨකයාට මේ අමුතුම සංස්කෘතියක් අමුතුම සාහිත්‍යයක් ලාංකීය සමාජයට තිළින කරද්දී?
ඔව්, ඇත්තටම දිරුක්ෂි, දැන් රුසියානු සාහිත්‍ය පරිවර්තනය වීමේදී අපිට දකින්න ලැබෙන්නේ බොහෝ විට මනුෂ්‍යත්වය සහ දේශපාලනය. මනුෂ්‍යත්වය දේශපාලනයයි කියන දෙකම අපිට නුහුරු අත්දැකීම් නෙමෙයි. නමුත් කාන්තාරයේ කුසුම ගත්තහම ඇත්තටම අපිට නුහුරු අත්දැකීමක්. අපි චර්ම චේතනය කියලා දෙයක් අහලවත් තිබුණ නැහැ මේ පොත කියවනකල්. නමුත් අපිට ඒක දැනෙන්නේ වෙනම තැනකින්. ඒ කාරණාව තමයි ප්‍රධාන වශයෙන් සමාජ සම්මුතියෙන් ගොඩනැගෙද්දී කාන්තාව එහි කොටසක් බවට පත් වෙනවා මිසක් කාන්තාවන් බොහෝ විට ඒවා සායේ සමාජ සම්මුතියෙහි පුරෝගාමී තත්වයකට පත් වෙනවා හරි අඩුයි. ඒ සමාජ සම්මුතියින්ගේ කොටසක් බවට පත්වීම තුළම කාන්තාව නිහඬ කරන තත්වයක් තියෙනවා. අපේ ලංකාවේ අපේ සම්ප්‍රදායන් අපේ සංස්කෘතියන් ඇතුලේ කවුරු හරි කියනවා නම් කාන්තාවක් තිෂෙන්ම ප්‍රබලයි කියලා ඒක අපිට තාම නම් පිළිගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැනට අපි කතා කරොත් කාන්තාවක් මොන හරි දෙයක් ගැන ආවේගශීලීව කතා කරනවටවත් අපේ සමාජය කැමති නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ කාන්තාවකට හරි අමාරුයි තමන්ගේ වේදනාවල් එළියට දාන්න. නමුත් ගෙවල් ඇතුළේ තාමත් ඉර වෙලා තාමත් තමන්ගේ පීඩාවන් වේදනාවන් ඒ විදිහට මිවසන බහුතරයක් කාන්තාවන් ඉන්නවා ලංකාවේ. ඒ බහුතරයට මේක දැනෙනවා වැඩි. ඒ බහුතරයේ වේදනාව දන්නා පිරිමින්ට මේක දැනෙනවා වැඩි. එතනදී තමයි ඇත්තටම කාන්තාරයේ කුසුම අපේ සමාජය සසල කරන්නේ. එහෙම නැතුව මේ චර්ම ඡේදනය කියන එකේ වේදනාව අපි කාටවත් දැනෙලා නෙමෙයි අපි මේ ගැන සසල වෙන්නේ. මේ සාමාන්‍යයෙන් පරිවර්තනයක් අපි පරිවර්තනයක් දකිනකොට පරිවර්තනය කියන එක දේසි වැඩක් නෙමෙයි. ඉතින් පරිවර්තනයක් අපි කියවනකොට මුල් කෘතියත් එක්ක ගොඩ වෙලාවට අපි දකිනවා සමහර වෙලාවට පදාසයන් ඉවත් කරලා තියෙනවා මේ පරිවර්තනයේ. ඉතින් ඒකේ මුල් කෘතිය අන්තිම විකෘති වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් මෙහිදී රංජිත් කුරුප්පු මහතා උපරිම උත්සාහ දරලා තියෙනවා මුල් කෘතියට හානියක් නොවන විදිහට ඉතාම සියුම්ව පරිවර්තනය කරගෙන යන්න. ඒ අතින් ඇත්තටම මට හිතෙන්නේ අතිශයින්ම සාර්ථකයි. ඒ සාර්ථකත්වය නිසාත් මං හිතන්නේ අපේ සමාජය මේ කෘතිය වැළඳ ගත්තා කියලා.
ඔව්, එතකොට මේ වොරිස් ඩයරිගේ මේ අප්‍රතිහත ධෛර්යයේ කතාව සාහිත්‍යයට නගන්නට ඇගේ අදහස් සමුදාය විමෝචනය කිරීම හරහා කැත්ලින් මිල මුල් කෘතියේ මේ කතුවරිය බොහොම සියුම් තැන් අරගෙන පාඨකයා ඉදිරියට අරගෙන එනවා. මේක තමයි ලෝකයේ එක්තරා කොටසක කාන්තාවන් මුහුණ දෙන දුක්ඛදායී තත්වය කියලා. අපි දැන් සාහිත්‍යමය පැත්තෙන් ඕක ගත්තොත් එහෙම යම් කිසි ලේඛකෙක් කොයිතරම් දුරට මේ සංවේදී වෙන්නට පුළුවන්ද මේ වගේ දැන් ලෝකයට තනිකරම සම්පූර්ණම අමුතුම කතාවක් සාහිත්‍යමය පැත්තට සමීප කළ කෘතියක් අරහා අරගෙන. දැන් ඕක අපි චිත්‍රපටයකින් බැලුවාම අපිට ඒක ස්ක්‍රිප්ට් එකක් තිරයට නැගුණු අවස්ථාවක් විතරයි. නමුත් කෘතියක් කියන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට අපිට දැනෙන දෙයක්. එතකොට කාන්තාරයේ කුසුම කොයිතරම් දුරට සාහිත්‍ය ලෝකයේට ඒ සාධාරණත්වය ඉෂ්ට කරලා තියෙනවද?
ඇත්තටම මට හිතෙන්නේ දිරුක්ෂි කෘතියයි සිනමාපටයේ දෙකම බලන එක වඩා වැදගත්. මොකද සිනමාපටයේ එක අවස්ථාවකදී එක රූපරාමුවක පෙන්නනවා මේ ඇය බ්‍රිතාන්‍යයට ඇවිල්ලා හම්බ වෙනවා බ්‍රිතාන්‍ය ජාතික මිතුරියක්. ඇය දකිනවා මේ මිතුරිය වෙන පුද්ගලයෙක් එක්ක ලිංගික හැසිරීමක යෙදෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ඇයට තරහ යනවා. ඇය කියනවා ඔබ කරේ වැරදි වැඩක් කියලා මිතුරියට. ඉතින් මිතුරිය කියනවා මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මොකක්ද ඒකේ තියෙන වැරද්ද කියලා. ඊට පස්සේ වොරිස් කියනවා කැපුව ගැහැණියක් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. එතකොට මිතුරි අහනවා ඒ කතාව මොකද්ද කියලා. එතකොට කියනවා මේ ඇයි ඔබ කපලා නැද්ද කියලා අහනවා. මේ එතෙන්දි තමයි ඇත්තට මේ කියන්නේ එංගලන්තෙට ගිහිල්ලා වසර 6කටත් පස්සේ තමයි වොරිස් දැනගන්නේ මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. තමන් තමයි අසාමාන්‍ය කියන එක. ඊළඟට පොතේ මෙහෙම දෙයක් කියනවා ඇගේ හැඟීම් ඇගේ වචන වලින් ලියනවා කැත්ලීන් මිල මෙහෙම මගේ යෝනි මාර්ගයේ සිදුරු කළ ඇය අවයව කපා දැමු ස්ථාන මසන්නට පටන් ගත්තාය. මගේ දෙපා පාන නැතිව ගොස් තිබූ අතර දරා ගන්නට නොහැකි වේදනාවක් මට දැනෙන්නට විය. ඇය නිරූපිකාවක් වුණාට පස්සේ ඇයට ආරාධනා කරනවා මේරි ක්ලෙයා කියන ජාත්‍යන්තර නිරූපණ සඟරාව. එතෙන්දි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඇගේ නිරූපණ ජීවිතය ආරම්භ කරපු විදිහ ගැන ලියන්න. ඔවුන්ගේ පළවෙනි ප්‍රශ්නය තමයි වොරිස් ඔබේ ජීවිතය ආරම්භුන හැටි අපිට කියන්න කියලා. එතකොට වොරිස් කියනවා මගේ ජීවිතේ පටන් ගත්තේ මේ මොඩලින් වලින් නෙමෙයි, මගේ ජීවිතේ පටන් ගත්තේ අවුරුදු 3 කියලා. ඊට පස්සේ තමයි වොරිස් එයාගේ ජීවිත කතාව කියන්නේ. මුලින්ම මැගසින් එක කැමති වෙන්නේ නැහැ, කතාව අහන්න කලින් මැගසින් එක කැමති වෙන්නේ නැහැ ඒක දාන්න. නමුත් වොරිස් ඔවුන්ව පොරොන්දු කරව ගන්නවා ඒක දාන්න. ඇගේ සැබෑ ජීවිතයේදී අය ඒක අවස්ථාවක් කරගන්නවා මේ පණිවිඩේ ලෝකෙට ගෙනියන්න. ඒ ඉන්ටර්විව් එකේදී අය මෙහෙම කියනවා, මම දිනක් එම ගල්තලාවට නැවත ගියමි. සතෙකුගේ ගෙල කපා මරා දැමූ කලකමෙන් ගල් පොත්ත මත එදා විසිරී තිබුණ ලේ සහ මගේ යෝනියේ කොටස් ඒ වන විට අතුරුදන් වී තිබුණා. එසේ මැකී වැලලී ගොස් තිබුණේ මගේ ස්ත්‍රීභාවය පමණක් නොව මගේ මුළු ආත්මයම බව මට වැටහුණා. එතෙන්දී මෑ කතා කරන්නේ මගේ කන්‍යාභාවය ගැන නෙමෙයි, කන්‍යාභාවය රකින්න තමයි ස්ත්‍රීභාවය නැති කරන්නේ. ඉතින් එතනදී ඇගේ මුළු ආත්මයම ඇට නැති වුණා කියනවා. අවුරුදු 3 සිද්ධ වෙච්ච දේ ඇගේ මවයි ඇගේ කකුල් දෙක දෙපැත්තට කරලා අල්ලගෙන ඉන්නේ කපනකල්. මෙවැනි වේදනාවක්, මෙවැනි සංවේදී බවක් පොත තුලත් මේ ආකාරයෙන්ම දක්වලා තියෙනවා. මේ සිංහල පරිවර්තනය තුල මේ මම එකයි කියන්නේ, මේ ඇත්තටම පරිවර්තනයේදී මේ රංජිත් කුරුපු මහතා අතිශයින්ම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා මේ පොතට. ඒ සංවේදී බව අඩුපාඩුවක් නැතුව සිංහල පරිවර්තනය තුල තියෙනවා.
ඇත්තටම මේ වගේ කෘතියක් තුළින් විශ්ව සාහිත්‍ය තුළින් ඇති කරන සංස්කෘතික සහ සමාජීය පෙරළිය පිළිබඳව අපිට කතා නොකරම් බැහැදිලි. මම අවසාන වශයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කැමැති. අපි දන්නවා දේශපාලනයේ ප්‍රේමය අනිකුත් ඒ හැම දෙයක්ම තුළින්ම යම් කිසි වූ කම්පනයක් ඇති කරනවා නම් තමයි ඒ කෘතිය සාර්ථක කෘතියක් විදිහට පාඨකයා වැළඳගන්නේ. ඒ අතින් බැලුවාම කාන්තාරයේ කුසුම කොතනක තියන්න පුළුවන්ද අපිට?
ඔව්දිරුක්ෂය ඇත්තටම මේක සාහිත්‍ය කෘතියක් වශයෙන් ගත්තාම මෙහි තියෙන ශෝක රසය විතරක් නෙමෙයි, මෙහි තියෙනවා හාස්‍ය. ඊළඟට මෙහි තියෙනවා මේ අතිශය භයානක සිදුවීම්. එක අවස්ථාවක වොරිස්ට මොගඩිෂු දක්වා පයින් යනකොට කාන්තාරයේ මැද්දේදී සිංහයෙක් මුණ ගැහෙනවා. මොන හේතුවක් නිසා හරි සිංහයා ඈ දිහා බලලත් ඈව මගහැරලා යන්න යනවා. ඒව ඇත්තටම ත්‍රාසජනක අවස්ථාවල්. කෘතියක සමබර බව රකින්න ඇත්තටම ඒවා අත්‍යවශ්‍යෙන්ම අවශ්‍යයි කියලා මම හිතනවා මේ හොඳ ලේඛිකාවක් හැටියට. දැන් කැත්ලීන් මිලර් ඇත්තටම මේ කෘතිය ලියන්නේ වොරිස් ඩයරි එකතු වෙලා. ඊළඟට ඇයට මිතුරිය හම්බ වෙන වෙලාව එංගලන්තයට ගිහිල්ලා එහි තියෙන හාස්‍ය රසය මතු කරනවා. ඊළඟට ප්‍රේමය හැරල්ඩ් ජැක්සන් කියන පුද්ගලයා ගැන සිහිනමවනවා. මේ සියලු වේදනාවන් ඉවසාගෙන ඉන්න අතරතුර ඈට හීනයක් තියෙනවා. නමුත් ඒ හීනයට ඈට යන්න අමාරුයි. මොකද ඉන්නේ වලංගු නැති පාස්පෝර්ට් එකකින්. ඊළඟට මේ විවාහපත් වෙනවා වෙන පුද්ගලයෙක් සමග, මොකද එංගලන්තය ජීවත් විය යුතු නිසා. නමුත් ඒ පුද්ගලයාට අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ පුද්ගලයාගේ ඉවසීම ගැනත් කතා කරනවා. ඉතින් පුරුෂයින්ගේ පුරුෂ මූලික සමාජයක් ඇතුලේ කාන්තාවන් හිංසනයට ලක් වෙනවා වගේම අනිත් පැත්තෙන් බටහිර ලෝකයේ, එහෙමත් නැත්නම් දියුණුයි කියලා අපි හිතන ලෝකයේ සමාජමය වශයෙන් පුරුෂයෙක්ගේ ඉවසීම ගැනත් කතා වෙනවා. ඒ ඔහුගේ ඉවසීම එතෙන්දි ඇත්තටම පුරුෂයන් කියන්නේ අකු වගේ જાතියක් නෙමෙයි කියන තැනටත් පොත කෘතියක් හැටියට අපි ගෙනියනවා. ඉතින් ඒතකොට අපිට ඇත්තටම කියවගෙන පොත කියවගෙන යද්දී පාඨකයාට සමාජයේ තියෙන අසමතුලිතතා පේනවත් එක්කම යථාර්ථය අවබෝධ කරගනිමින් සාහිත්‍ය රසයත් විඳිමින් මේ කෘතිය කියවගෙන යෑමේ හැකියාවක් තියෙනවා.
හොඳයි, එහෙමනම් මේ තාක් දුරට මේ සාකච්ඡාව අහගෙන හිටිය ඔබට පුංචි කුතුහලයක් ඇති වෙනට ඇත. ඇත්තට මේ නිරූපිකාව සත්‍ය චරිතය වොරිස් ඩයරි මේ කතාව ලෝකෙට කියපු අවස්ථාවන් පිළිබඳව මා සතුව පුංචි හඬපටයක් මේ අවස්ථාවේදී තියෙනවා. ඇය ප්‍රංශ නාලිකාවක් සමග එකතුව සිදු කරපු සමුක සාකච්ඡාවකදී ඇගේ මේ සත්‍ය අත්දැකීම් ඇය ලෝකෙට කියා පාපු ආකාරය.
I remember the day of my mutilation. That day, I can remember lying down and under the tree as they tie my legs and my feet and left me bleeding there. I knew something was very wrong, that this is not right. I knew something's wrong and that I have to come for this if I stay alive. It was a promise I made myself. It was the matter of time when the right time, when I reach the place in the morning that I knew I'm going to go my way, hey, world, there's something really terrible happening to women and girls. And so it wasn't easy to tell the world in that day to say, hey, there's something more than this. The world wasn't really aware. All over the world, female genital mutilation exists and is practiced, even here in France. But yet you don't hear anybody or anything. So I know it. Not only do I know personally, physically, mentally, I know this horror. And I know the silence of it. And I couldn't sit back and just ignore it. I had to give my life to this.
හොඳයි එහෙනම් අපි විශ්වාස කරනවා අද දවසේදී විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් යටතේ විශ්ව සාහිත්‍යයේ තිබුණු එක්තරා රසබර සහ හරබර ත්‍රාසජනක දේශපාලන කෘතියක් සිංහලයට පරිවර්තනය වුණා. වොරිස් ඩයරිගේ සත්‍ය කතාව කැත්ලින් මිලර් විසින් රචනා කරන ලැබුවා. ඒක කාන්තාරයේ කුසුම නමින් තමයි රංජිත් කුරුපු මහතා අතින් සිංහලයට නැගුණේ. සිංහල පාඨකයන් බොහොමයක් කියවපු කෘතියක් නිසා මේ කතාව ඇත්තටම අපි තෝරගත්තේ. අපගේ මේ කතා බහ හරහා ඔබතුල යම් කිසි වූ කම්පනයක් ඇති වුණා නම්, පොත කියවන්න ඔබතුල කුහුලක් ඇති වුණා නම්, පොත කියවපු ඔබට නැවත වතාවක් ඒ කම්පනය දැනුණා නම් අපි හිතනවා අපේ ප්‍රයෑමේ සාර්ථකයි කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ප්‍රතිචාරත් අපට දක්වන්න කියලා. එයත් අපි බොහොම ලෙන්ගතුව පිළිගන්න සූදානම් සිටින්නේ. මේ සාකච්ඡාව අහවරුණාට පස්සේ මේ බඩවියට මේක ඇතුළත් වෙනවා sbs.com.au/sinhalese කියන මේ බඩවියට. ඊට පහලින් යම් කිසි වූ කොටසක් තියෙනවා ඔබේ ප්‍රතිචාර දැක්වීම සඳහා. එයත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. එසේත් නොමැතිනම් අපිට දුරකථන ඇමතුමක් ලබා දීම මගින්, කෙටි පණිවිඩයක් ලබා දීම මගින් ඔබට පුළුවන්. 03-9-49-49-21-69 අපේ දුරකථන අංකය. 042-999-6263 අපගේ ජංගම දුරකථන අංකය. ප්‍රතිචාරවලට බොහොම විරුතයි. සුපුරුදු පරිදි එහෙමනම් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේඛික දිල්නීරිය වෙල ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කතාව කියවා එහි හරේ රසය බොහොම අපූර්ව ආකාරයෙන් අපේ ශ්‍රාවකයා හමුවේ තිබීම පිළිබඳව. ආයිබෝන් දිලිනි, නැවත වතාවක් හමු වෙන තෙක්.
ආයිබෝන් දිලුෂි.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව. සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලියෙන්.